ගරු ඔෂණී උමංගන උමංගා මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 9ක් කාලයක්.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ කතා කරන මේ මොහොතේ කර්මාන්ත ක්ෂේත්‍රය නියෝජනය කරන ව්‍යවසායිකාවක් විදිහට මේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන්න ලැබීම ඉතාමත් භාග්‍යයක් කොට සලකනවා. ලංකාව කියන්නේ කාර්මික රටක් නෙමෙයි. නමුත් ලංකාව තුළ යම් නිෂ්පාදන ප්‍රමාණයක් තියෙනවා. ඒක ජාතික අවශ්‍යතාවය සපුරන්න තරම් ප්‍රමාණවත් නැහැ. හැබැයි ඒකට ප්‍රධානම හේතුව වුණේ ලංකාවේ නිෂ්පාදන සංස්කෘතියක් නොමැතිකම. 1977 ඉඳලා මේ දක්වා තිබෙනේ පරිභෝජනවාදී සංස්කෘතියක්. ඒකෙදි ඉන්දිකටුවේ ඉඳලා නූල් බෝලේ ඉඳලා ඉන්දියාවෙන් චීනෙන් මෙරටට ගෙන්නන්න පටන් ගත්තට පස්සේ රට ඇතුලේ ඉතාමත් කම්මැලිකාර අලස පරිභෝජනවාදයකට රට තල්ලු වුණා. ඉතින් එහි අභාග්‍ය සම්පන්න තත්ත්වය වුණේ දුටු දේ සූරා කමින් විකිණීමට පටන් ගැනීමයි. ඉඩම් ටික විකුණුවා, පස් ටික විකුණුවා, වැලි ටික විකුණුවා, ගල් ටික විකුණුවා. මේවා විකුණුවා විතරක් නෙමෙයි හුරා කන සංස්කෘතියක් බිහි වුණා. මීට ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තු නියෝජනය කරපු සමහර මන්ත්‍රීවරුන්ගේ නම් ඉස්සරහින් ගල් නම් අහවල්, වැලි නම් අහවල්, පස් නම් අහවල් කෙනා, ඉඩම් කොල්ල කෑව නම් මේ කට්ටිය, එහෙම නම් පට බැඳිලා තිබුණා. හන්තානෙන් ඉඩම් කොල්ල කෑවා, පොළොන්නරුවෙන්, අනුරාධපුරෙන්, හම්බන්තොටින්, උතුරෙන්ද, නැගෙනහිරින්ද, බස්නාහිරින්ද, දකුණෙන්ද, හැම පැත්තෙම ඒ මං කොල්ල කෑම්වලට ඉඩ තිබ්බා. මෙහෙම යනකොට මේ රටේ මිනිස්සුන්ට ඕනි වුණා වෙනසක්, සිස්ටම් චේන්ජ් එකක් ඕනි වුණා. ඒ වෙනසේ ප්‍රවේශය නිෂ්පාදන චින්තනය. පසුගිය කාලයේ පුරාවටම රටක් විදිහට අපි දැනුම නිෂ්පාදනය කළේ නැහැ, කන්සෙප්ට් නිෂ්පාදනය කළේ නැහැ, බ්‍රෑන්ඩ් නිෂ්පාදනය කළේ නැහැ. නව උත්පාදන ප්‍රමාණය සීග්‍රයෙන් අඩු වුණා. මේ සියල්ලම ආනයනය කරන්න පටන් සිද්ධ වුණා. ඒ ආනයනය තුලදී හිටපු පාලකයෝ නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන වෙනුවට ආනයනය කිරීම හරහා ඔවුන්ට කොමිස් කොට්ටි ගොඩ ගහන්න පටන් ගත්තා. සමහර ඇමතිවරු ඉන්දියාවේ කර්මාන්ත අමාත්‍යංශය නියෝජනය කරපු මොන ආණ්ඩු මාරුණත් මොන දේශපාලන ව්‍යාපාර බලයට ආවත් ඒගොල්ලෝ ඒ අමාත්‍යංශයේ බහිරවය වගේ අල්ලගෙන හිටියා. මේවා අතෑරියේ නෑ. ඉතින් මිනිස්සු වෙනස කළා. රැකට් ආර්ථිකයකට අපි අහු වෙලා තියෙන්නේ. බයින් ඇන් සෙලින් කන්සෙප්ට් එක යටතේ තමයි අපි හිතන්න පටන් අරන් තිබුණේ. ඉතින් ඒ අඳුරු යුගයේ නිමා කළා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් මේ රටේ පුරවැසියෝ මාලිමාවට ඡන්දෙ දුන්නා. ඉතින් හෙලේ ගැඹුර හොඳින්ම තේරුම් අරගෙන හදපු අයවැයක්. මම බලාපොරොත්තු වුණා ව්‍යවසායකයෝ මේ අයවැය පිළිබඳව කතා කරද්දී මීට වඩා අසාධාරණ විවේචන අදහස් තියෙයි කියලා. හැබැයි ඉතින් කෙන්දිරිලි විතරයි හැමදාම අපිට ඇහුනේ. කොහොම වුණත් මේ කුඩා රට තුළ සිස්ටම් චේන්ජ් එකක් කරන්න මූලික හැකියාවක් තියෙන කණ්ඩායම් ඉන්නවා. නිෂ්පාදකයෝ, ව්‍යවසායකයෝ, විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකයෝ. ඇය උප්පත්තියෙන්ම නිෂ්පාදනයට හිමිකමක් තියෙන තැනැත්තියක්. ඇගේ ශක්තිය මේ රටට දායක කරන්න ඕනි. ඒ වගේම නව නිපැයුම්කරුවෝ, පර්යේෂකයෝ. අපි ඔවුන් සමග නිෂ්පාදන සංස්කෘතිය ගොඩනගන්න කටයුතු කරන්න ඕනි. ඉතින් ව්‍යවසායකයෝ විදිහට අපි මේ ක්‍රියාවලියේදී මිනිස්සු ව්‍යවසායක ක්‍රියාවලියට මිනිස්සු ගේන එකේ චැලෙන්ජ් එක ආණ්ඩුවක් විදිහට බාර අරගත්තා. ලෝකේ තියෙන හැම කර්මාන්තයක්ම අපිට කරන්න බෑ. හැබැයි අපේ රටේ ආවේනික වෙච්ච කර්මාන්ත තියෙනවා. අපේ රටේ නිෂ්පාදන වලින් අපේ රටට අනන්‍යතාවයක් වෙන්නන්න පුළුවන් නිෂ්පාදන උදාහරණ විදිහට ගත්තොත් ලංකාවේ ඛනිජ සම්පත් කියන්නේ රටේ තියෙන රණ්ණාකරයක් වගේ. ඒකේ ක්වාට්ස්, ඒකේ ක්වාට්ස් වල පියුරිටි එක 99.99 දක්වා තියෙන නිදි තියෙනවා. එවගේම කැල්සයිට් ඩොනමයිට් ෆෙල්ස්පා පොස්පේට් ඉල්මනයිට් මොනසයිට් විතරක් නෙමේ ලංකාවේ මැණික් කර්මාන්තය ගත්තත් ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙන එකක්. ලෝක රටවල් බොහොමයක් අඩුයි, 20කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි මැණික් තියෙන රටවල් තියෙන්නේ. නමුත් ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 3/2කට වඩා වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ 70%ක් පමණ මැණික් තියෙන බවට අස්තමේන්තුගත කරලා තිබුණත් 20%ක් වගේ තමයි ගවේෂණය කරලා තියෙන්නේ. නව මැණික් නිදි ගවේෂණයට ප්‍රමුඛ කාර්යයක්සේ සලකා අපි එක හඳුනාගෙන තිබෙන අතර මැණික් ආසන්න වන පර්යේෂණ අභ්‍යාස ආයතනය විසින් නව තාක්ෂණයේ යොදා ගනිමින් මැණික් නිදි ගවේෂණයට කටයුතු සලසා තියෙනවා. ඒ වගේම මේ හොරණ ප්‍රදේශයට ආශ්‍රිතව ඉංගිරිය දෙහිඔවිට අයගම පැල්මඩුල්ල ප්‍රාදේශ ලේකම් කොට්ටාස මූලික කර ගනිමින් මැණික් විභව හඳුනා ගනිමින් ඒවා සිතියන් ගත කිරීමේ වැඩපිළිවෙලක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. අපි ඇත්තටම මැණික් රටේ පිටරටට යවන්නේ රෝ මැටීරියල් එකක් විදිහට. අපි ඒවා අගේ දාම නිෂ්පාදන වැලි වැඩෙඩ් එකක් විදිහට ලෝකෙට අපේ අනන්‍යතාවය සහිතව නිෂ්පාදන සේල් කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම මැණික් ආසන්නාභරණ පර්යේෂණ පුහුණුව සඳහා මෙවර අයවැයෙන් බිලියන 0.12ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ආර්ථික සේවා සහ ව්‍යවසායකත්ව සංවර්ධනය වෙනුවෙන් 2025 වසරට බිලියන 99ක් වෙන් කරලා තියෙනවා. මේකෙදී නව කර්මාන්තපුර පිහිටවීම හා දැනට ස්ථාපිත කරලා තියෙන කර්මාන්තපුර 32ක යටිතල පහසුකම් දියුණු කිරීමට බිලියන 1.5ක් වෙන් කරලා තියෙනවා. ඒකෙදී වන් ප්‍රොඩක්ට් වන් සෝන් කියන කන්සෙප්ට් එක අපි භාවිත කරනවා. ජෙම් ඇන් ජුවලරි සෙක්ටර් එකට එක සෝන් එකක්, ලෙද ප්‍රොඩක්ට් වලට එක සෝන් එකක්, සුරතල් මත්ස්‍ය කර්මාන්තය සඳහා එක සෝන් එකක්, මීට අමතරව ආහාර නිෂ්පාදනය සඳහා එක සෝන් එකක්. දැන් සෝන් වලට ගිහිල්ලා බැලුවොත්, කර්මාන්තපුර වලට ගිහිල්ලා බැලුවොත් අපි දකිනවා ආහාර නිෂ්පාදනය කරන එක පැත්තක, අනිත් පැත්තේ කෙමිකල් ෆැක්ටරි එකක් තියෙනවා. මේවා විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ සකස් කරපුවා. කාර්මිකංශයේ උපරිම ඵලදායිතාවය ලබා ගැනීමට 2025 වසරේ අවම වශයෙන් ආයෝජකයින් 50 දෙනෙකුට ඉඩම් ලබා දීමට අපි කටයුතු කරනවා. අපි දැකලා තිබුණා ඉස්සර කර්මාන්තපුරවල ඉඩම් ලබා දෙනකොට බෝතලේට බයිට් එකට ඉඩම් දීපු කර්මාන්තපුර අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා. ඉතින් ඒ සමහර ඇමතිලා කනබොන වෙලාවට දීපු පොරොන්දු වලටත් ඉඩම් දුන්නා. ඒවා ව්‍යාපෘති හරියාකාර ව්‍යාපෘති සිද්ධ වුණේ නැහැ. අත්නෝමතික විදිහට මේ ඉඩම් පරිහරණය කළා. මේ ක්‍රමවේදයෙන් එහාට ගිහිල්ලා අපි සාධාරණව සැබෑ ව්‍යවසායකින් හට අවශ්‍ය කරන ඉඩම් ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම තමයි රිස්ක් කමිටි එකට දාලා අපි ව්‍යාපෘතියක් ඇප්‍රූ කරගත්තට පස්සේ එතන ඉඳලා යන ප්‍රොසීඩිය එක හරිම දීර්ඝයි. අපේ ගරු ඇමතිතුමා නිතරම මේ පිළිබඳව කතා කළා, මේ සභාවත් දැනුවත් කළා. ඉදිරියේදී අපි එවැනි අපහසුතාවයන්ට විවසායකපත් නොවන අයුරින් මේ සියලුම දැක් සකස් කරගෙන යන බවට. ඉතින් ආයෝජකයන් ආකර්ෂණයට බිලියන 2.4ක් අපි වෙන් කරලා තියෙනවා. ඉතින් අපේ ආණ්ඩුවේ අපේ අමාත්‍යංශවලවත් අපේ ආණ්ඩුවේවත් මිස්ටර් 10%ලා නෑ, මිස්ටර් 20%ලා නෑ. විදේශීය සහ දේශීය ආයෝජකයින්ගේ ගේන මිල මුදල් දැහැගන්න කපුටෝ නෑ අපේ ආණ්ඩුවල. ඉතින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංවර්ධනයටත් බිලියන 34.4ක් වෙන් කරලා තියෙනවා. මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය සහ යලි පුනර්ජීවනය කිරීම සඳහා ඉදිරිපත් කිරීම සඳහා නව යෝජනා ක්‍රමයට බිලියන 20ක් වෙන් කරලා තියෙනවා. ඒකෙදී ස්මයිල් ට්‍රී ලෝන් එකට බිලියන 4ක්, යන්ත්‍ර සූත්‍ර ගෙන්වා ගැනීම, තිරසාර ආයෝජන සඳහා බිලියන 1.5ක් වෙන් කරලා තියෙනවා.
කාලය අවසන්.
මට තව එක විනාඩියක් ලබා දෙන්න ගරු සභාපතිතුමියනි. සැබෑ ව්‍යවසායකින්ට ඉස්සර නම් මේ වගේ ණය යෝජනා ක්‍රම එනකොට ඒවා බෙදා ගන්න කට්ටිය ඉන්දියා මේවා ඇත්ත ව්‍යවසායකයෝ අතර පත් උනේ නැහැ. ඉතින් එතනින් එහාට ගිහිල්ලා අපි මේවා සාධාරණව ප්‍රතිලාභ ජනතාවට ලැබෙන අයුරින් කටයුතු කරනවා. ඒ වගේම අද රටේ කර්මාන්ත පුර උන්මාදයක් කර්මාන්ත පුනරුදයක් බිහි කරන්න අපි ආණ්ඩුවක් විදිහට කටයුතු කරනවා. කර්මාන්ත පුනරුද අයවැයෙන් සංචාරක කර්මාන්තය සඳහා බිලියන 14.4ක් වෙන් කරලා තියෙනවා. පසුගිය මාස දෙක ඇතුළත, ඒ කියන්නේ ජනවාරි පෙබරවාරි මාස දෙක ඇතුළත සංචාරක කර්මාන්තයෙන් බිලියන ඇමරිකන් ඩොලර් බිලියන 764.2ක ආදායමක් උපයගෙන තියෙනවා. 2020 ඉඳලා බැලුවාම වැඩිම ඒ මාස දෙකක් ඇතුළත වැඩිම ආදායම උත්පාදනය කරන්න අපි සමත් වෙලා
තියෙනවා.
2025 සංචාරකයන් මිලියන 3ක් ලංකාවට ගෙන්වා ගැනීමටත්, ඒකෙන් ඇමරිකන් ඩොලර් මිලියන 5ක් ඉක්ම වූ ආදායමක් ලබා ගැනීම අපි බලාපොරොත්තු වෙනවා. මේ තුළින් සංචාරක හෝටල් හිමියන්ගේ සිට තැඹිලි ගෙඩිය විකුණන තරුණයා දක්වා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. මං අවසන් කරන්නම් ගරු සභාපතිතුමියනි, මේක ජනතාවගේ අයවැයක්, ආර්ථික පුනරුදයක් කරාගෙන යන අයවැයක්, මේක කර්මාන්ත උන්මාදයක් ඇති කරන්න ඉදිරිපත් කරපු අයවැයක්. ව්‍යවසායකත මනසක් හදාගන්න පුළුවන් නම්, ඒ රිස්ක් එක ගන්න පුළුවන් නම් මේක හොඳම අවස්ථාවක්. අපි ආරාධනා කරනවා රැකියාවක් කරන්නෙකු වෙනුවට රැකියාවක් බිහි කරන තරුණ පරපුරක් වෙනුවෙන් අපි ආරාධනා කරනවා. බොහොමත්ම ස්තුතියි.